මෙතා ප්‍රඥා සියලු දේට මූලික වන්නේ හිත බව අපාසා ඇත. ඒ අනුව භෞතික ලෝකයේ සියලුම දේ නිර්මාණය වීමටද හිත ශක්තිය මුල්වන බවද අසා ඇත. මේ සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තියෙනවා. ඉතින් මේක දකින්න මෙන්න මෙහෙම. අපේ හිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේද තියෙනවා. අපි යම බලාපොරොත්තු වෙනකොට මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ පැවැත්ම? මේ සිත ගොඩනැගෙන්න හේතුවක් තියෙනවා. මුතත් ජන කියලා වචනයක් අපේ තියෙනවා. හෝතු ජනික කියලා මේකට කියනවා. දැන් මේ වචනේ ඉතින් අරන් මේ ලෝකේ හැදෙන්නේ කවුරු නිසාද? මුතත්ජනයා නිසා. මුතත්ජනයා තමයි ලෝකේ හැදන්නේ. එහෙනම් ලෝකේ ඉතර වෙන්න දෙන්නේ යෝනේ ලෝකේ අල්ලා ගන්න. ලෝකේ ආසාදුයි. අන්න එතෙන්ටපත් වෙනවා. එයාගේ ස්වභාවය ඒකයි. එතකොට එයා මොකක්ද අරගන්නේ? අන්න ඒක දකින්න ඕන. මුතත්ජන කියන වචනේ ගත්තාම එයා මොන මොනවද කරගන්නේ කියලා ගන්න. මම කියලා ගන්නවා. මගේ කියලා ගන්න. මම කරගන්න මගේ කරගන්න ලොකු බලාපොරොත්තුවක් තොරුන තියෙනවා. ඔව් ඊට පස්සේ මොනවද අරගන්නේ? මොතු ජනික කියන වචනේ නම් හරි ගැඹුරු අර්ථයක් දෙන නිරුක්තිය ගත්තොත් හරයක් නැති දේවල් ජනිත කරනවා කියන පොතු ජනික. ඒ පුතත් ජන කියන වචෙන්ද අරගෙන වෙන් කර ජනිතනය කරනවා කියන වචනෙකුත් තියෙනවා. වෙන්වෙන් කරලා සකස් කරගන්නදී දැන් මොනවද වෙන් කරලා සකස් කරගන්න? මට මනවලන රූප බලන්න ඕන. මට මනවලන ශබ්ද අහන්න ඕන. මට මනවලන ගන්ධය ආග්‍රහණය කරන්න ඕන. මනවලන රසය ඕනේ. මනවලන පහස ඕනේ. ඒක නිදහසේ හිත හිතා හිතෙන් ආසාස විඳින්න ඕන. මෙන්න මේ ටික තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයින් හා නිවීම සැනසීමක් ධර්මය බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතා ජන සිරි. දැන් මේකේදී අපි දකින්න ක්‍රමයක් තියෙනවා. මේ බාහිර ලෝකේ තියෙන දේවල් තමා විතර අරගන්නකො තමාගින් විසි කරන්න ඕන. ඇදින බලවේගයක් තියෙනවා. ඒක හිතෙන් හදලා හැටි. මේ හිතෙන් හදාගත්තාම ඒක අපි ළඟ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. අනුකූල දේවල් ඊට අනුව ක්‍රියාත්මක වෙයි. දැන් අපිට යමක් ළඟට ගෙන්න ගන්න ඕන නම් අපි යමක් කරන එක ඔළුවෙන් උමු අඬ ගන්න. ඒක අතින් වලන. තමන්ගෙ දිවි. කාට හරි එන්න කියේ. වායික බුද්ධිලයට දැනෙනවා ඒක. මොකද්ද? ඔහු විතර යන්න ඕන. අනිත් පැතර කියේ. බලය. බලය. එන්නේපා. ඔහු අපි අතින් කියන සංඥාවක්. මේ හිත මොල් කරගෙන ක්‍රියාවක් කළා තමන්ගෙ විසි කරවන ඉවත් කරනවා. ඒ සංඥාව වලගත්තාම එන්න හිතෙන්නේ නැහැ යන්න හිතෙන්නේ. විවිධ ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වල තියෙනවා ඒ ගති රක්ෂණ. රෝසේ කියනවා. සිප් 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 කියනවා. බුදුවගෙන චිප් චිප් කියනවා. උකරදුව. මල්ලේ කියනවා චිප් චිප් කියනවා. බුදුවගෙන චිප් චිප් කියනවා. බුදුව. මේ වචන වල සත්‍ය නැද්ද වෙනස? මොනවද මේ විඳේවල් ගොඩනැගෙන්නේ? ක්‍රියාව සහ වචනේ යම් කිසි හිතකට අනුකූලව ගොඩනගෙන ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදයක් එක්කලා ලෝකේ බාහිර සත්වයන්ගේ පවා කියන විදිහට මොකක්ද? ඊට අනුකූලව එනවද යනවද? ලං වෙනවද ඈත් වෙනවද? මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා. මේකෙ පෙන්වන්නේ මොකද? අපි යම් කිසි දෙයක් හිතලා හිතට අනුකූලව නගන වචනයක් ඇත්තා. ඒ වචනේ නැගින්නේ හිතේ තිබෙන ගති ලක්ෂණයට අනුකූලව. ගතියට අනුකූලව නැගෙන්නා වූ වදනයක් හෝ ක්‍රියාවක් ඇත්නම් ඒ ක්‍රියාවේ ඊට අනුකූලව වන්නා වූ ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වේ. එහෙනම් මේක ලෝකේ කාටවත් උගන්වන්න ඕන භාෂාවක් නෙමෙයි. ওই භාෂාවේ ස්වභාවයක් තියෙනවා. බලන්න බලන්න භාෂාවක් උගන්වන්න නැහැ. කොයි බලන්න හරි දුක් කිව තු දුනවා මිසක් ඉන්නේ. ඒ දුක් කිව තු ආපහුවත්. චිප් කිව බලල් බලන්න දුන එක එක ඉල්ලනවා මිසක් ඉන්නේ නැහැ. සී කිව ආපහුවත් උගින්න ඉන්නවා. මේ මේ හැදුනා. ඒකත් කෙනෙකුට අතවන්න මේ මට ඉන්න කියනවනේ කියලා හිතන්නේ දැයි අනික අතර අපි එපා කියලා යන්න කියන්නේ මේ සංඥාවත් දෙන්නේ යන්න කියලා දැයි මේක මුළු ලෝකෙම භාෂාවකට අයිති නැති ඕනම කෙනෙක් දැන හැංගීම් භාෂා නියමෙයි මෙන්න මෙහෙම ක්‍රමයක් අපේ හිත තුළ තියෙන මට යමක් ඕන මනවලන යමක් අවතේන මට ඒක ගින්න ගන්න හිතෙන් ලඟ කරගන්න මට එහෙම එකක් ඕනේ කියලා හිතෙන මොනවද ඕනේ වෙන්නේ? මනවරණ ආස්වාදයකින් ලස්සන රූප බලන්න මට ඒකේ ආස්වාදයක් තියෙනවා. මේ පැවැත්ම ගිනියන්නේ මොකක් නිසාද? සංහාව මුල් කරගෙන කියලා අපි කියන කතාව. තෘප්ණාවෙන් හරි ආසයක විඳින්න වින්දනයක් තියෙන. ඒ වේදනාව නිසාම තමයි සංහාවෙන් ඇලෙන්නේ. මොකක් නිසාද? සත්‍යය විඳින්න ආසයි. මේ විදීමේ බලාපොරොත්තු තමයි සත්‍යයේ ප්‍රධාන කාරණය. ඔන්නේ විදීමට අවශ්‍ය නිසාම තමයි සැරිසරන්නේ හොයාගෙන යන්නේ. ඊතර විඳින්නේ මොනවද? ආස්වාදේ පහක් තියෙනවා. බාහිර රෝකින් ගන්න විඳින්නේ. ඒවා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහේ ආස්වාද බැල. ඒකෙන් තමයි විඳින්නේ. අන්න ඒකේ තමයි ආසා කරන්නේ. ඒකට ආසා කරපුවාම මොකද කරන්නේ? ඒ සත්‍යය බලාපොරොත්තුව කැටි කර ගන්නවා. ඒ දේ යලි යලි මං කොහොමද ගොඩනගා ගන්නේ? ඔය විඳනේ කොහොමද ගොඩනගන්නේ? විඳනේ ලැබෙන්නේ කොහොමද? මේක හේතුඵලය. නිකන් ලැබෙන එකක් නෙමෙයි. විඳනයක් ලබන්න නම් ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රමවේදයක් තියෙනවා. ඇහින් ලබන විඳනේ ලබන කොට අපි කියනවා චක්කෝ සංපාසජා වේදනා. ඒ වේදනා කියන්නේ විඳනේ. කනින් ලබන විඳනේට කියනවා සෝත සංපස්සජා වේදන. නාසයෙන් ලබන වින්දනේ ගාන සංපස්සජා වේදන. දිවෙන් ලබන වින්දනේ ජීවහා සංපස්සජා වේදන. කයින් ලබන වින්දනේ කාය සංපස්සජා වේදන. මනසෙන් ලබන වින්දනේ මනෝ සංපස්සජා වේදන. දැන් මේ වේදනාව කියන්නේ යමක් ඇත්නම් ඒක මොකද්ද? ඒක ලෝකෙ කොහොමද ගොඩනැගෙන්නේ? ඕක හේතුවක ඵලයක්. නිකන් හටගන්න එකක් නෙමෙයි. එන ඒ හේතුල ඵලයේ හේතුව මොකද්ද? රසපත්‍ය වේදනා කියන සිද්ධාන්තය. ස්පර්ශයක් නිසායි වේදනාව ගොඩනැගෙන්නේ. එන චක්කු සංපස්සජා වේදනාව ගොඩනැගෙන්නේ මොකද්ද හේතුව? චක්කු සංස්පර්ශය නිසා. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ වෙලා ඒ හේතුවෙන් ගොඩනැගෙන්න ඕනේ මේ චක්කු සංපස්සජා වේදනා. ඒක සුවන. යලි යලි තොර බලාපොරොත්තු වෙනවා. එවන්දු සංස්පර්ශයන් ලබා ගන්න. එන චක්කු සංස්පර්ශයක් කියන්නේ ඇහි ගොඩනැගින්නා වූ ස්පර්ශය. දැනීම් ස්පර්ශය ගොඩනැගින්න. මොනවද ඕන කරන්නේ? මොකද සිද්ධාන්ත? සලායතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්ත. එන සලායතන කියන්නේ මොකක්ද? චක්කායතනයක් තියෙනවා නම් රූපායතනයක් තියෙන්න ඕනේ. එහෙනම් ඒක කොයින්ද අපිට ගොඩනැගෙන්නේ? ඇහැ ගොඩනැගින්නේ කොහොමද? රූප ගොඩනැගින්නේ කොහොමද? අපිට අවශ්‍යයි චක්කු විඥාණය. මොකටද? චක්කු සංස්පර්ශය ලැබෙන්නේ චක්කු විඥානයක් නිසා. ඇහෙන් ස්පර්ශය ලබා ගන්න නම් විඥානය පහළ වෙන්න. විඥානය පහළ වෙන්න මොනවද ඕන කරන්නේ? අන්න ඒතර අපි දකිනවා ඒකට අවශ්‍ය වෙන ක්‍රමයක් තියෙනවා. විඥානය පහළ කරන්න නිකන් බෑ. ඒකට අවශ්‍ය කරන නාම රූප පද්ධතියක් තියෙනවා. එකක් කිව්වා ඇහැ කියලා. ඒකත් එක්තරා නාම රූප පද්ධතිය. ඒ නාම රූපයන් නිසා තමයි සලායතනෙන් ඇහැ නැමිදි ආයතනේ බිහිවෙන්නේ. ඕකෙන රූපණෙදි බාහිර ආයතනයක් ගැටුන්නේ නැත්නම් අපිට කවදාවත් අර ස්පර්ශ ආස්වාදය ලබා ගැනීමද ස්පර්ශය ගොඩනගන්න බැහැ. වේදන ආස්වාදය ලබා ගන්න ස්පර්ශය ගොඩනගන්න. ඔය ආයතන දෙක හැදෙන්න ඕන. ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පොට්ටබ්බේ මනයි දන්නේ. නැත් අභ්‍යන්තර ඇස කන දිව නාසය ශාරීරිය කියන මේ ටික මලත් එක තිබුණොත් මේ ටිකෙන් පුළුවන් කමක් නැහැ එකම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයක් ආස්වාද වශයෙන් ගොඩනගා ගන්න. ඒ ඊවල ගොඩනගින්න ස්පර්ශින බාහිර ලෝකයේ යමක් අවශ්‍යයි. එහෙනම් මනස හැම වෙලේම බලාපොරොත්තු වෙන මේ ස්පර්ශය ලබාගෙන විඳිනේ විඳින්න මේ ස්පර්ශය ලැබෙන්න ඕන. ස්පර්ශය එන්න ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධය ආදී වශයෙන් මේ ආයතන තියෙන්න ඕන. මේ ආයතන ගොඩනැගීමට මානසිකත්වය ගොඩනැගෙනවා හැම වෙලේම. මොකද බලන්න ඇහැක් ඕන. ඒ ඇහෙන් බලන්න රූපයක් ඕන. ඇහැයි රූපයයි දෙක නැත්නම් මට ස්පර්ශය ලබා ගන්න බැහැ. එහෙනම් මට චක්කු සංපස්සජ වේදනාව ගොඩ නැගින්නේ. එහෙනම් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. පැවැත්මේ බලාපොරොත්තු මොකද්ද? ආස්වාදය. ආස්වාදයේ බලාපොරොත්තු නම් සත්‍යයේ ලෝකේ නැහැ. ඔන්නේ ආස්වාදයේ බලාගින් තමයි පැවැත්ම ගොඩ නගන්නේ. එහෙනම් මානසිකත්වයේ හැම වෙලේම අභ්‍යන්තරයේ ඇසකන දිවනාසයේ ශාරීරියේ මනකිනේ ගොඩ නැගින්නවා. බාහිර ඒකට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගොඩ නැගින්නත් නාම රූප දෙපැත්තක් ගොඩ නගනවා. ඕක කියනවා අභ්‍යන්තර නාම රූප සහ බාහිර නාම රූප. අභ්‍යන්තර නාම රූප නම් ඇසකන දිවනාසයේ ශාරීරිය මන කියන මේ දෙක. බාහිර නාම රූප කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර ලෝකෙදී. බාහිර නමයි රූපයයි කියන්නේ. හිතයි ගතයි නෙවෙයි අභ්‍යන්තරයි. ඇහැ තියෙනවා. ඇහැට වත් කරන්නා වූ නම්මිතාවයක් හැදිලා තියෙනවා. ඒකේ ස්වභාවයක් තියෙනවා. මොනවාද? රූපයක් අරමුණු වුණාම චක්කු විඥානයක් පහළ කරන්නේ. එතකන් ඇහි හිතක් නැහැ. චක්කු විඥානයයි ඇහෙන් ගොඩනගන. අරමුණ කෙන විනාවට චක්කු විඥානය ගොඩනගන. එතකන් ඇහැ නිකන්. ඇහැ ඉන්ද්‍රියක් විතරයි. ඒක නෙවෙයි චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රියක් තිබුණාට හිතක් නැහැ එහෙන්. ඇහෙන් හිතක් එන්නේ නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕන. චක්කුංජ පරිච්ඡ රූපේච උපදී චක්කු විඥානං කියන එතකොට චක්කු විඥානයක් ගොඩනගන. ඔන්න ඇහැ නැවති රූපේ හටගත නාමී නැවති හිත. නාම රූප හටගන්නේ කොහොමයි ඇහි? හැබැයි මූලික වශයෙන් නාම රූපයක් තියෙන්න ඕන. ඒ කිව්වේ ඇහැ නැවති සතර මහා භූතය. සතර මහා භූතයෙන් හැලගැහිච්ච නම්මිතාවියක් තිබුණා. මොකද්ද? ඇහැ කියන ස්වභාවයට අනුකූල වන්නා සතර මහා භූතයන්ගේ පිහිටීමේ ඇතුළිය හැදේ. ඒක සතර මහා භූතයේ නම්මිතාවියට නැමිලා හිටපුවාම තමයි. ඇහැ කියලා හැදුනේ, කන කියලා හැදුනේ, නාසය කියලා හැදුනේ, දිව කියලා හැදුනේ, කය කියලා හැදුනේ. ඒ ඒ දේ ආස්වාද ලබා ගන්න. ඒ නම්මිතාවියට නැමීමක් ඇති කළා කර්ම ශක්තිය. අනේ කර්ම ශක්තිය කරමු නාමිය සහ රූපයක් තියෙනවා. සතර මහා භූත සහ සතර මහා භූතයන්ගේ ගොඩනගපු රූපයයි. ඒ රූපේ යම් නම්මිතාවියට හැදගස්සපු ශක්තියක් නිසා හැදගැහිච්ච නාමයයි. ওই දෙක නිසා අභ්‍යන්තර නාම රූපයක් වශයෙන් ඇහැ හටගත්තා. දැන් ඕකේ ගෝචර කරගන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා රසන රූප බලන්න. ඒක බලාපොරොත්තුවක් ඇති වෙනකොට මානසිකත්වයේ ශක්තිය කර විඥාන ශක්තිය ගොඩනගෙනවා. ඊට ගැළපෙන රූපයක් ලෝකෙ ගොඩනගලා දෙන්නේ. විඥානේ සීමා කරන්නේ නැමෙ හිත ඇතුළට. ශරීරය ඇතුළට. ඒක අප්‍රමාණී වීදෙන. සක්වලට වීදෙන. වීදෙනට ඒකට අවශ්‍ය කරන යමක් ගොඩනගන්න ඕනේද? කර්ම ශක්තිය ගොඩනගෙනවා. ඒ අවශ්‍ය දේ ලෝකෙ ගොඩනගලා දෙන්නේ. අන්නේ ඒකට අනුකූල මොකද වෙන්නේ? ඊට අනුකූල නම්මිතාවයක් ඇති. හැට ස්පර්ශ වෙන රූප වාසේ ස්පර්ශ කරන්න පුළුවන් යමක් ඇද ලෝකේ සතර මහා භූතයන්ගෙන් ඒක රෝගී නිස්පාදනය වේ. අන නිස්පාදනය කරපුවාම අපි විසින් ගොඩනගපු කර්ම බලවේගී යම් දේ ඊට අනුකූලව ඒ දේ අරමුණු කරන්නේ ඊට අනුකූල ඇහැක් හැදිලා හද ගත්තාම ඒකේ ගැලපෙන්නා වූ රූපය සහ ලෝකයක් ඇති. ඒක කල්ලසුක විපාකයෙන් දෙකින් හද ගත්තා නම් ඒකේ ගැලපෙන්න දුක හැප දෙකම විඳින මනුෂ්‍ය ලෝකයේ කියලා එකක් හැදෙනවා මනුෂ්‍ය ඇහැක් ඇති. මනුෂ්‍ය ඇහි මනුෂ්‍ය ලෝකේ දේවල් ගන්නකොට වියමනාපේවත් දෙනවා අපි යමනාපේවත් දෙනවා දෙකම දිද හිද්දේ. මොකද විපාකයේ කල්ලසුක්ඛං කියන කර්මයෙන් හටගත්ත කල්ලසුක්ඛ විපාකය. දැන් ලෝකේ හැදින්නේ ওই ක්‍රමෙයි. දෙවියන්ට සුක්ඛං සුක්ඛ විපාකං. ඇහැත් දෙහෙදු. විකාරතර ඉන්නේ නැහැ. 10ක් ඉන්නේ නැහැ. දැයින් නැහැ බොහොම සුවයි. ඇහි පිය ගහන්නවත් ඕන්නේ නැහැ. එහෙම දැවිල්ලකුත් නැහැ. ලැබෙන්න තියෙන්නේ බොහොම සුව විපාක දෙන වියමනාප දේවල්මයි ඇහැට තියෙන්නේ. සුක්ඛං සුක්ඛ විපාක. කල්ලසුක්ඛං කියන්නේ මේ මනුසරෝ අපාගත වුණාම ඊ ඇහත් ඉරිගතත් පිටියේ නැහැ දැවෙනවා ඉඳ බෑ. ඒ වගේම ඇහැට ඉන්නෙත් මොනවද? කටුක දේවල්, කවුරු දේවල්, කල්ලං කල්ල විපාක. ඒක ඊට ගැලපෙන්න ඕනේ. ඔය හරි ඇහැට රූපයක් ගෝචර වෙනවා. කන්ද ශබ්දයක්, නාසයේ ගන්ධයක් ඔය ආදී වශයෙන්. ඉනි හට ගන්නකොට ඊට අනුකූල ලෝකේ බාහිරට විහිදෙච්ච හිත බාහිර ලෝකේ හැදෙන. අභ්‍යන්තරේ විහිදෙච්ච හිත හිත ළඟන හිත නෙමෙයි කරන්නේ. බාහිරට විහිදෙච්ච හිත බාහිර ශක්තිය ගොඩනගන. ඒක බාහිර කර්ම ශක්තිය. අභ්‍යන්තරයේ ගොඩනගන්නේ ගොඩනැගිච්ච හිත අභ්‍යන්තර කය හදන ශක්තිය ගොඩනගන. මේ දෙපැත්තෙන් ආධ්‍යාත්මික සහ බාහිර ආයතන දෙක නිෂ්පාදනය කරන කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒතර ලෝකය තහා මම ගොඩනගන. මම තමයි. හැදෙන ක්‍රම. ඕක තමයි කර්ම ශක්තිය ගොඩනගන ඉතාලි සියුම්ව කියන්නේ අති සියුම් මේ කර්ම විදිහ අචින්තයයි. මේක ඉතාලි සූක්ෂම. මේක හිතන්නේ කිව්වොත් එහෙම කෙනෙක් තමන්ගේ සීමාවක් ඉක්මවා යන්න බැරි සත්තර මනසට සීමා වේ. මේ හේතුඵල න්‍යාය අති හේව. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද කිව්වොත්? 24 ප්‍රත්‍යංගයෙන් පෙන්නා තියෙනවා මූලිකව සිද්ධ වෙන හැටි. තවත් ඉහළ බැලුවොත් කෝටි ප්‍රකෝටි ගන්න මේ ප්‍රත්‍ය බෙදෙන්නේ. සර්වඥ සාඥානිය වෙන ඔබ හොයලා ගන්න ලෝතරා බුදුරයන් වහන්සේ නමක් ඔය අනිකිනුට වෙයි. ඒකින් හරි හිතන්න. හිතන්න කිව්වොත් ඔල් මාද වෙනවා. විකෘති වෙනවා. ඔය අති හේවම තැන් දෙකක් යන්න බෑ. හැබැයි ඊතර දුර යන්න අවශ්‍ය නැහැ. ලෝකේ හැටගන්නේ නිකන් නෙමෙයි කියලා දකින්න ඕනේ. හේතුවක් ඇතුව හට ගන්නවා. ඒක ඊසාර නිර්මාණයකුත් නෙමෙයි, රාම නිර්මාණයකුත් නෙමෙයි, ආහම්යෙන් හට ගන්න ඒකුත් නෙමෙයි. හේතුවක බලය. ඕක දැන් කිසි කෙනෙක් වරද්දා ගත්තහම ලෝකේ නිකන් හැදෙනවා. හේතු බල ශරීරයෙන් විතරයි කියලා වරද්දා ගන්න. වරද්දා ගත්තහම වෙදෙනි. අහේතුක වාදීට වටනහම ධර්මාවබෝධය නැති වෙලා යනවා. ධර්මාවබෝධයට බාධාවක්. එයා නියාම ධර්ම වලට කියලා බාර දෙනවා. ලෝකෙ නිකන් හට ගන්න. නියාම ධර්මයට අන්න. ඒක අහිංසක වාදියක්, අක්‍රීය වාදියක් වෙනවා. මොකද ඒක පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි. නියාම ධර්මයට අන්න ලෝක හැදෙනවා කියලා, නියාම ධර්මයට අන්න කයත් හැදෙනවා කියලා නෑ කියලා. එන කයත් හැදෙන්නේ නැහැ එහෙම. ඒ මොකෙන්ද එහෙම වෙන්නේ? ඒ නියාම ධර්ම කියලා වචනයක් කියන්නේ නියමයක් කියන එක. නම් කිසි නියමයක් තියෙන. ඒ නියමයේ හේතුඵල සිද්ධාන්තයක් තියෙනවා. හේතුඵල සිද්ධාන්තයෙන් අහක් වෙච්ච නියමයක් මේ බුද්ධ ශාසනය තුළ ඥාන ගෝචරව පෙන්වන දෙයක් නෑ විදි. දැන් හැම නියමයක්ම හැදෙන්නේ හේතුඵල සම්බන්ධතාවයට අනුව. ඒක තමයි පෙන්නන්නේ ලෝක හැදෙන හැටි, සත්‍යය හැදෙන හැටි, දුක් සැප විඳින හැටි ඔය ක්‍රමයටයි අනිදාක් කෙටියෙන් මේ කිව්වේ. මෙතෙන් පන්ලොට් උත්තර දෙන්න වෙලාවම හරි. උදාක් විග්‍රහ කරන්න කියනවා.